You're with SBS Radio.
ගෙවිගෙනන සතියේ ක්‍රීඩා පිටිවෙල සිද්ධ වෙච්ච උණුසුම් තත්විද්දි සොයා බලන SBS සිංහල වැඩසටහනේ සතියේ ක්‍රීඩා විග්‍රහය ආරම්භ කරන්න අපි සූදානම් වෙන්නේ සිකුරාද දවසේ. අපේ සුපුරුදු හිතවතා ශ්‍රී ලංකාවේ සිට සම්බන්ධ කරගන්නවා ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනවිරත්න. ආයුබෝවන් සුබෝදසනක් රංගන.
මදුරේ ආයුබෝවන් සුබෝදසනක්.
අද දවසේදී අපි පළමුවෙන් අවධානය යොමු කරන්නේ පසුගියදා නිමාවට පත්වෙච්ච ශ්‍රී ලංකා පිලේ ඕස්ට්‍රේලියානු සංචාරය. ඕස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර ටෙස්ට් තරඟ දෙකක තරඟාවලියක් තමයි මේ පැවැත්තුනේ. මේ තරඟාවලියම ශ්‍රී ලංකාව පරාජිත පත් වුණා. අපි කැමති රංගන, මොකක්ද මේ පරාජයට හේතුව සහ මේ පරාජයෙන් අපිට ඉගෙන ගන්නට තියෙන පාඩම් මොනවද කියන කාරණා පිළිබඳව සාරාංශගත ස්මරණයක් කරන්නට?
මදුරේ මං හිතන්නේ මේ තරඟාවලිය පිළිබඳව අප කතා බහ කරන විට දැන් බොහෝ දෙනා මේ තරඟාවලිය හඳුන්වන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමේ සංචාර ලෙසයි. මක්නිසාදයක් ශ්‍රී ලංකාව තරඟාවලිය දෙකට බිඳුවක් ලෙස පරාජයට පත් වුණා. අවසන් තරඟය නැතිනම් දෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟයේ කැන්බරාහිදී පැවැතුණු තරඟයෙන් ශ්‍රී ලංකාව ලකුණු 366කින් පරාජයට පත් වුණා. ඒ අනුව තමයි ඕස්ට්‍රේලියාව සමත් වුණේ. මුරලි වෝන් සිසලානේ දෙකට බිඳුවක් ලෙස තරඟාවලිය ජයග්‍රහණය කරමින් තමන් සතු කරගන්නට මීට පෙර අවසන් වතාවට ශ්‍රී ලංකාවේදී පැවැතුණු 2016 තරඟාවලියේදී නම් ශ්‍රී ලංකාව සමත් වුණා තුනට බිඳුවක් ලෙස මෙම තරඟාවලිය ජයග්‍රහණය කරන්නට. කෙසේ වෙතත් මේ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරඟයට වගේම අවසන් වතාවට ශ්‍රී ලංකාව පරාජයට පත් වූ බොහෝ ටෙස්ට් ක්‍රිකට් තරඟවලට පොදු සාධකයක් තමයි මදුර ටෙස්ට් තරඟයකට නොගැලපෙන ආකාරයෙන් ශ්‍රී ලංකා පිටිකරුවන් තරඟ බැදීම. මා ඒ පැහැදිලි කරනවා නම් මෙම අවසන් ටෙස්ට් ක්‍රිකට් තරඟයේදී ඕස්ට්‍රේලියාව තමන්ගේ ප්‍රථම ඉනිමට ලකුණු 534ක් ලබා ගත්තා කඩුලු පහක් දැවි ඔවුන් එහිදී පන්දු අර 132කට මුහුණ දුන්නා. නමුත් ශ්‍රී ලංකා කණ්ඩායම තමන්ගේ ඉනිම දෙකේදීම මුහුණ දී තිබෙන්නේ මේ දෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟයේ පන්දු අර 120කට පමණයි. ප්‍රථම ඉනිමේදී ලකුණු 215කට දැවි ගියා පන්දු අර 69ක් තුළ. දෙවන ඉනිමේදී ලකුණු 149කට දැවි යනවා පන්දු අර 51ක් තුළ. ඒ අනුව මදුර අවබෝධ කරගන්නට පුළුවන් කොයි තරම් දුරට ශ්‍රී ලංකාව ටෙස්ට් තරඟ සඳහා මානසිකත්වයෙන් සූදානම් වී තිබෙනවාද කියන කාරණාව සම්බන්ධයෙන් වාර්තාවල ආකාරයට මදුර ටෙස්ට් තරඟාවලියක් පරාජයට පත් වුණත් ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රිකට්ින් තුළ කිසිදු ආකාරයක කනගාටුවක් දක්නට ලැබුණේ නැති බව තමයි අපට ඔස්ට්‍රේලියාවෙන් වාර්තා වන්නේ. ඉතාමත්ම විනෝදයෙන් ගත කළ බව වාර්තා වනවා. සාප්පු සවාරි යමින් බිරින්දාවරුන් සමග සාප්පු සවාරි යමින් ඉතාමත්ම සතුටින් ගත කළ බව තමයි අපට තොරතුරු වාර්තා වන්නේ. මේ වන විට කණ්ඩායම සමග බිරින්දෑවරුන් තරඟ සංචාර සඳහා එක්වීම සහනම් කළ යුතු කාලයක් එළඹ තිබෙන බව තමයි අපට වාර්තා වන්නේ. මක්නිසාදයක් මේ වන විට කණ්ඩායමේ සාමූහිකත්වයේ බිඳී යාමට පවා මේ බිරින්දෑවරුන්ගේ ක්‍රියාකලාපයේ හේතු වී තිබෙන බවට අපට පසුගිය දිනවල තොරතුරු වාර්තා වුණා. ඒ වගේම සඳහන් කරන්නට ඕනේ මේ ටෙස් තරඟාවලියේදී එක් ටෙස් තරඟයක් සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයෙකුට තමන්ගේ තරඟ කොන්ත්‍රාත්තුවට අමතරව ඩොලර් 7000ක මුදලක් හිමි වුණා. ඒ අනුව ඒ රුපියල් වලින් නම් රුපියල් 113ක්. ඒ අනුව ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෙකුට මාසිකව රුපියල් 140ක පමණ දළ වශයෙන් මුදලක් හිමි වෙනවා. 2019 වසරේ ජනවාරි මාසයේ සඳහා පමණක් ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෙකු මේ වන විට රුපියල් 153ක් හිමි කරගෙන තිබෙනවා. බොහෝ විට අවම වශයෙන් ඔවුන් ලකුණු 25ක්වත් මේ ටෙස්ට් තරඟාවලිය තුර ලබා ගන්නට සමත් වුණේ නැහැ. මේ සම්බන්ධයෙන් යම් ආකාරයකින් පීවරක් ගත යුතුයි. නමුත් මේ නිමාවටපත් වූ ටෙස්ට් තරඟාවලියේදී ක්‍රීඩා පිටියේ බොහෝ අනතුරු සිදු වුණා. ආබාධ දෙකකට ලක් වුණා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරඟයේදී විමුත් කරුණාරත්න වගේ කුසල් ජනිත් පෙරේරා පන්දු හිසේ වැදීමෙන්. නමුත් ඔවුන් මේ වන විට සම්පූර්ණයෙන්ම සුවය ලබා තිබෙනවා. එම තරඟයේම දෙවන ඉනිමේදීත් ඔවුන් පන්දුවට පහර දීමට පැමිණියා. මෙම තරඟයේදී පමණක් ශ්‍රී ලංකාවේ විශේෂත්වය ලෙස 148 වන ක්‍රීඩකයා ලෙස චාමික කරුණාරත්න ටෙස්ට් වරම් හිමි කර ගැනීම පමණයි පැති පෙනෙන සාධකයක් බවට පත් වුණේ. ඒ අනුව මදුර සඳහන් කරන්නට ඕනේ පසුගිය ඔක්තෝබර් මාසයෙන් පසුව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මේ වන තුරු කිසිදු ජයග්‍රහණයක් වාර්තා කර නැහැ. අවසන් ටෙස්ට් ක්‍රිකට් තරඟ 7 තරඟ 6ම ඔවුන් පරාජයට පත් වී තිබෙනවා. ඒ වගේම අවසන් ජාත්‍යන්තර තරඟ 18 තරඟ 16ක්ම ශ්‍රී ලංකාව පරාජයට පත් වී තිබෙනවා. සුපුරුදු පරිදි තරඟයක් හෝ තරඟාවලියක් පරාජයට පත් වීමෙන් පසුව නායකයා මාධ්‍යයට පවසන්නේ වැරදි හදාගෙන දුර්වලතා හදාගෙන ඊළඟ තරඟයට නැතිනම් තරඟාවලියට මුහුණ දීමට තමන් සූදානම් බව කවද්ද මේ වැරදි හදාගන්නේ කියන ප්‍රශ්නාර්ථය තමයි මතුව තිබෙන්නේ. මේ වන විට මදුර ප්‍රේක්ෂකයින් නම් තමන්ගේ වැරදි හදාගෙන තිබෙනවා. ඉතාමත්ම පැහැදිලි ලෙස ඔවුන් ක්‍රිකට් තරඟ නැරඹීමෙන් ඉවත් වී තිබෙන බවත් කනගාට වෙනුව සඳහන් කරන්නට ඕනේ. මෙන්න මේ කරුණු කාරණා තමයි මදුර මේ ඔස්ට්‍රේලියානු ටෙස්ට් තරඟ දෙක අවසන් වන විට සමස්තයක් ලෙස ශ්‍රී ලංකාවට ඉතිරි වී තිබෙන්නේ.
අපේ ඊළඟ අවධානය යොමු වෙන්නේ ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරුව චන්දික හතුරුසිංහ වෙතට. ඔහුව ප්‍රධාන පුහුණුකරු තනතුරෙන් ඉවත් කිරීමට පියවර ගන්නා බවට ප්‍රවෘත්ති පළවන්නට පටන් ගත්තා මේ ගෙවෙන සතියේ, විශේෂයෙන්ම සමාජ ජාල ඔස්සේ සහ විශේෂයෙන්ම අනෙකුත් වෙබ් අඩවි ඔස්සේ. අපි කැමති රංගන මේ කතාවේ ඇත්ත නැත්ත දැනගන්නට.
වාර්තාවල ආකාරයට මදුර ශ්‍රී ලංකාවේ ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රාන්දු මහතා මේ වන විට නීති ප්‍රති උපදෙස් ලබා ගන්නට කටයුතු කර තිබෙනවා. චන්දික හතුරුසිංහ මහතා අදාළ ධූරයෙන් ඉවත් කිරීමට ඔය ආකාරයෙන් කටයුතු කළ හැකි කියලා ඔහුගේ තරඟ කොන්ත්‍රාත්තුව මේ වන විට නීති උපදෙස් සඳහා යොමු කර තිබෙන බවටත් වාර්තා වනවා. ඔහුගේ තනතුරේ කටයුතු හදිසියේම අවසන් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ඔය ආකාරයක නීතිමය හැකියාවක් තිබෙනවාද යන කාරණාව සොයා බැලීම සඳහා එනු ප්‍රධාන පුහුණු කාර ධූරයෙන් ඔහුව ඉවත් කිරීමෙන් පසුව හයි පර්ෆෝමන්ස් සෙන්ටර් වෙත ඔහුව යොමු කිරීමටත් බලාපොරොත්තු වන බව තමයි අපට නිල නොලත් ආරංචි මාර්ගෝස්සේ වාර්තා වන්නේ. නමුත් පුහුණුකරුවා පමණක් මේ පරාජයන්ට වගකිව යුත්තේ කියන කාරණාව සම්බන්ධයෙනුත් මදුර අප යම් ආකාරයකින් කතා බහ කළ යුතුයි. මාවන් අතපත්ති යටතේ ශ්‍රී ලංකාව ප්‍රධාන පුහුණු කාර ධූරය යටතේ කටයුතු කළා. මේ ආකාරයෙන්ම පරාජයට පත් වුණා. ග්‍රැහම් ෆෝඩ් මහතා යටතේ මේ ආකාරයෙන්ම ශ්‍රී ලංකාව පරාජයට පත් වුණා. ඉන් අනතුරු අවසන් වශයෙන් නිපෝතස් මහතා යටතේ ශ්‍රී ලංකාව මේ ආකාරයෙන්ම ඉතාමත්ම අසාර්ථක තත්ත්වයට පත් වුණා. මෙන්න මේ ආකාරයෙන් කරුණු කාරණා සිදුවන අතරතුර තමයි ශ්‍රී ලංකාවේ හිටපු පුහුණු කරුවෙක් වන ඩේව් වට්මෝර් මහතා ජාත්‍යන්තර මාධ්‍යයට අදහස් දක්වමින් සඳහන් කර තිබෙනවා ශ්‍රී ලංකාව සමස්තයක් ලෙස ඉන්ජරි මැනේජ්මන්ට් නැතිනම් ප්ලේයර් මැනේජ්මන්ට් ඉතාමත්ම හොඳින් සිදු නොකිරීම නිසාවෙන් මේ ආකාරයෙන් දිගින් දිගටම පරාජයන්ට ලක්වන බව කාරණාවක් වශයෙන් ඉතාමත්ම හොඳ කාරණාවක්. නමුත් දැන් වත්මෝර් මහතා මේ ආකාරයෙන් ඉඟි පල කරන්නේ ඉදිරියේදී නැවත ශ්‍රී ලංකාවේ ප්‍රධාන පුහුණු කාර ධූරයට පත්වීමේ බලාපොරොත්තුවද කියන කාරණාවත් අපට මෙහිදී සඳහන් කිරීමට හැකියාව තිබෙනවා. කෙසේ වෙතත් මේ පරාජයන්ට හේතු වන තවත් කාරණාවක් තමයි මදුර ශ්‍රී ලංකාවේ මේ ඩොමෙස්ටික් තරඟ රටාව නැතිනම් මේ දේශීය තරඟ මාලාවන් කිසිදු ආකාරයකින් තරගකාරී මට්ටමකින් නොපැවතීම අප මේ කාරණාවත් පසුගිය වැඩසටහනකදී සඳහන් කර සිටියා මදුර. ඒ තමයි ශ්‍රී ලංකාවේ තේරීම් කමිටුව ඉල්ලීමක් කර තිබුණා ක්‍රීඩාංගන බාල නිලධාරීන්ගෙන් තන තීරු සකසන විට මිලිමීටර හයක් හෝ හතක් පමණ එම තනතීරු වල තනකොළ වවන ලෙස ඒ අනුව ඔවුන් බලාපොරොත්තු වී තිබුණේ වේග පන්දු යවන්නන්ට හිත කරවන තනතීරු ශ්‍රී ලංකාව තුළ නිපදවීම ඒ තුළින් ඉතාමත්ම හොඳ අභියෝගාත්මක තනතීරු නිර්මාණය කිරීම තුළ දඟපන්දු යවන්නන්ටත් තමන්ගේ තරඟ රටාව වෙනස් කරමින් ජාත්‍යන්තරයට ගැලපෙන ලෙස ඉදිරියට ඒමට අවස්ථාව ලබා දීමයි ඔවුන්ගේ බලාපොරොත්තු වුණේ. නමුත් ශ්‍රී ලංකාවේ මේ තනතීරු සකසන නිලධාරීන් ජාත්‍යන්තරයට එතරම්ම ගැලපෙන මට්ටමට ඔවුන් සිටිනවාද කියන ප්‍රශ්නාර්ථය මතු කරමින් මේ තනතීරු තේරීම් කමිටුව ඉල්ලු ආකාරයට සැකසීමෙන් පසුව මේ පැවැත්වෙන මේ දිනවල පැවැත්වෙන දේශීය තරඟ මාලාවේදී ප්‍රීමියර් ලීග් තරඟාවලියේදී මේ වන විට පමණක් විශ්ව ශතක 13ක් වාර්තා වී තිබෙනවා. ඒ අනුව තේරීම් කමිටුව බලාපොරොත්තු වූ කාරණාව ඉටු වූවාද යන ප්‍රශ්නාර්ථය මතුවනවා. මේ සියලු කරුණු කාරණා මේ පරාජයන්ට හේතු වන බවත් අප සඳහන් කරන්නට ඕනේ. ඒ අනුව හරින් ප්‍රනාන්දු ක්‍රීඩා අමාත්‍යවරයා ඔහු ක්‍රිකට් ක්‍රීඩාවට දක්වන උනන්දුව හොඳයි. නමුත් ඔහු තනි තීන්දු තීරණ ගන්නට ඉක්මන් වුවහොත් එය හේතු වන්නේ නැහැ මදුර ශ්‍රී ලංකාවේ අනාගත ට්‍රැක් වාහනයක් සඳහා ව්‍යවස්ථාවෙන් ඔහුට බලපල තිබෙනවා වන්නට පුළුවන් අවශ්‍ය තීන්දු තීරණ ගන්නට. නමුත් සඳහන් කරන්නට ඕනේ පසුගිය වසර 9ක කාලය තුළ ශ්‍රී ලංකාවේ ප්‍රධාන පුහුණු කාර ධූර 11ක් මාරු වී තිබෙනවා. නමුත් මේ ජයග් වාහි රටාව හඳුනා ගන්නට තවමත් කිසිවෙකුත් සමත් වී නැහැ. ඒ අනුව මේ ව්‍යවස්ථාව වෙනස් විය යුතුයි, ක්‍රීඩා පනත වෙනස් විය යුතුයි, විශේෂයෙන්ම මේ නිලවර්ණය පැවැත්වෙන රටාව වෙනස් විය යුතුයි, මේ නිලවර්ණ වලින් තේරීපත් වන පුද්ගලයින් වෙනස් කළ යුතුයි. මේ සියලු දේ මේ පරාජයන්ට හේතු වන බවත් සඳහන් කරන්නට ඕනේ. ඒ අනුව ප්‍රධාන පුහුණු කරුවා මාරු කිරීමෙන් පමණක් මේ ප්‍රශ්නයට පිළියමක් නොලැබෙන බවත් සඳහන් කරන්නට ඕනේ. කරුණු කාරණා මේ ආකාරයෙන් පවතින විට එළැඹෙන පෙබරවාරි මාස 21 වනදා ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවර්ණය පැවැත්වීමට නියමිතයි. මේ නිලවර්ණය සහ ඉන් අනතුරුව ශ්‍රී ලංකාවේ ක්‍රිකට් දියුණුව සඳහා හදිසියේම ගන්නට බලාපොරොත්තු වන තීන්දු තීරණ පිළිබඳව උපසභාපති ධූරයක් සඳහා තරඟ වදින හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක අර්ජුන රණතුංග මහතා
පරිපාලනයේ විශාල ගැටලු තියෙනවා. නුසුදුසු පුද්ගලයෝ ක්‍රිකට් ක්‍රීඩාවට ඇවිල්ලා ඒ නීති වෙනස් කර විශේෂයෙන්ම ඒ නීති හරහා ක්‍රිකට් ක්‍රීඩා විනාශ වුණා. ඒ වගේම ක්‍රිකට් ක්‍රීඩකයන්ගෙත් යම් යම් වැරදි තියෙනවා. ක්‍රීඩකයන්ගේ විනය ගැන අපිට ලොකු මේකක් තියෙනවා, කැපවීම ගැන තියෙනවා. ඒව හදා ගන්න පුළුවන්. මේ දරුවෝ ගමවල් වලින් ආපු වැඩි ප්‍රමාණයක් ඉන්නේ ඒගොල්ලන්ගේ මනස විනාශ කර මේ පරිපාලනය කරපු සූදුකාරයෝ. ඒක අපි හදන්න පුළුවන්. එහෙම හදන්න බැරි නම් ක්‍රීඩකයන්ට තමන් රටට ක්‍රීඩා කරන එකේ අවශ්‍යතාවය නැත්නම් ඒ ක්‍රීඩකයෝ ක්‍රීඩා කරන්න ඕනේ නැහැ. ඕනතරම් මේ රටේ ක්‍රීඩකයෝ ඉන්නවා. රටට ගහන්න නැති ක්‍රීඩකයෝ කණ්ඩායමෙන් යන්න ඕනේ. තමන්ට ගහන ක්‍රීඩකයෝ කණ්ඩායමෙන් යන්න ඕනේ. රටට ආදරය කරන, රටට ජයග්‍රහණය කරන්න කැමති රටට ගහන ක්‍රීඩකයෝ ටිකත් එක්ක අපි ඉදිරියේදී වැඩ ටික කරනවා.
හොඳයි, අපි දැන් අවධානය යොමු කරන්නේ ලබන සතියේදී ආරම්භ වීමට නියමිත ශ්‍රී ලංකා පිලේ දකුණු අප්‍රිකානු සංචාරය පිළිබඳවයි. ටෙස්ට් තරඟ දෙකක්, එක්දින තරඟ පහක් සහ 20යි 20 තරඟ දෙකක් මේ සංචාරයට ඇතුළත් වෙනවා. නවසීලන්තයෙන් බැටකාලා, ඔස්ට්‍රේලියාවෙන් බැටකාලා, දකුණු අප්‍රිකාවේදී ශ්‍රී ලංකා පිල මොන වගේ සැලැස්මක් යටතේ ක්‍රීඩා කරාවිද කියන ප්‍රශ්නය තමයි දැන් ක්‍රීඩාලෝලින්ද තියෙන්නේ. රංගන, අපි ඒ පිළිබඳවත් පොඩ්ඩක් කතා බහ කරමු.
මදුර මේ වන විට ටෙස්ට් තරඟ දෙක සඳහා සහභාගී වන 17 දෙනෙක්ගේ සමන්විත ශ්‍රී ලංකා සංචිතේ නම් කර තිබෙනවා. පෙබරවාරි මාස 13 වනදා තමයි පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟය පැවැත්වෙන්නේ. ප්‍රධාන වෙනස්කම් කිහිපයක්ම තිබෙනවා. ඒ අනුව මෙතෙක් සිටපු ටෙස්ට් ක්‍රිකට් නායකයාට නායකත්වයක් අහිමි වී තිබෙනවා. ඒ අනුව ඔහුට කණ්ඩායමේ ස්ථානයක් මේ වන විට අහිමි වී තිබෙනවා. දිනේෂ් චම්බිමාල්ට නායකත්වය වගේම කණ්ඩායමේ ස්ථානයක් අහිමි කරමින් විමුත් කරුණාරත්නට නව නායකත්වයේ පිරිනමමින් තමයි මේ අලුත්ම කණ්ඩායම නම් කර තිබෙන්නේ. ඒ අනුව ශ්‍රී ලංකාවේ 17 වන ටෙස්ට් ක්‍රිකට් නායකයා ලෙස විමුත් කරුණාරත්න මේ දකුණු අප්‍රිකානු ටෙස්ට් ක්‍රිකට් තරඟාවලිය ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා. දිනේෂ් කන්දිමාල් පිළිබඳව කතා බහ කරන විට නිමාවට පත් වූ ඔස්ට්‍රේලියානු ටෙස්ට් ක්‍රිකට් තරඟාවලිය තුළ තරඟ දෙකක් තුළ ඔහු වාර්තා කර තිබුණේ ලකුණු 24ක් පමණයි. අවසන් ටෙස්ට් ක්‍රිකට් තරඟ පහ තුළ එක් අර්ධශතකයක් පමණයි ඔහු වාර්තා කළේ. ශ්‍රී ලංකාව පසුගිය වසරේදී ජයග්‍රහණ වාර්තා කළ බාබඩෝස් වීදී, ඒ වගේම දකුණු අප්‍රිකාව පරාජයට පත් කරමින් ශ්‍රී ලංකාව තුළ 2.0ක් ලෙස ටෙස්ට් තරඟාවලිය ජයග්‍රහණය කරා. මේ ඉසිදු ජයග්‍රහණයකට දිනේෂ් චන්දිමාල් නායකත්වය ලබා දුන්නේ නැහැ. ඔහු තරඟ තහනමක් වීම නිසාවෙන් ඔහුට එම තරඟ සඳහා සහභාගී වීමට අවස්ථාව ලැබුණේ නැහැ. ඒ අනුව තමයි ඔහු පිතිකරුවෙකු ලෙස පසුගිය කාලයේදී අසාර්ථකත්වයට පත් උනේ. ඔහු තේරීම් කමිටුවෙන් ඉල්ලා තිබෙනවා තමාට අංක 3 ස්ථානයේ පන්දුවට පහර දිය යුතු බවට. නමුත් තේරීම් කමිටුවේ බලාපොරොත්තු වී තිබෙන්නේ ඔහුට 5 හෝ 6 ස්ථානයේ පිතිකරුවෙකු ලෙස තරඟයට සහභාගී කරවීමටයි. මෙන්න මේ ගැටුවත් ඇති වී තිබෙනවා පසුගිය කාලයේදී. කෙසේ වෙතත් මේ සියලු කරුණු කාරණා සැලකිල්ලට ගැනීමෙන් පසුව ඔහු නායකත්වයෙන් ඉවත් කර තිබෙනවා. කණ්ඩායමේ ස්ථානයත් ඔහුට අහිමි වී තිබෙනවා. ඒ අනුව නැවතත් දේශීය තරඟ මාලාවන් සභා ඉදිරිපත් වීමෙන් පසුව සුපුරුදු රිද්මය රැගෙන නැවතත් කණ්ඩායමට එන ලෙස තමයි ඔහුට උපදෙස් ලැබී තිබෙන්නේ. ඒ වගේම දිල්රුවන් පෙරේරාටත්, රොෂේන් සිල්වාටත් කණ්ඩායමේ ස්ථානයේ අහිමි වී තිබෙනවා. ඔස්ට්‍රේලියානු තරඟාවලිය වගේම නවසීලන්ත තරඟාවලියටත් නම් කර සබින සමරවික්‍රමට කිසිදු තරඟයකට සහභාගී වීමට අවස්ථාව නොලැබුණත් ඔහුවත් මේ සංචිතයෙන් ඉවත් කර තිබෙනවා. එය එතරම්ම සාධාරණ කාරණාවක්ද යන ප්‍රශ්නාර්ථයක් මතු කරන්නට ඕනේ මදුර. එසේ වෙතත් නම් කළ ක්‍රීඩකින් 17 දෙනාගෙන් 7 දෙනෙකුම අවම වශයෙන් ටෙස්ට් තරඟ පහකට හෝ ක්‍රීඩා කර නැති ක්‍රීඩකින් බවත් සඳහන් කරන්නට ඕනේ. එම 8 දෙනාගෙන් 4 දෙනෙක්ම පළමු වතාවට තමයි මේ කණ්ඩායමට නම් කර තිබෙන්නේ. මිලින්ද සිටිවර්ධනට නැවතත් අවස්ථාව හිමි වී තිබෙනවා. වයස අවුරුදු 33ක ක්‍රීඩකයෙකුට නැවතත් අවස්ථාව හිමි කර දී තිබෙනවා. කෞෂල් සිල්වා පිළිබඳව අප පසුගියදා සඳහන් කළා. නිමාවට පත් වූ දේශීය තරඟාවලියකදී 1.0% වාර්තා කළ පමණින් නැවතත් ඔහුට ටෙස්ට් කණ්ඩායමේ ආරම්භක පිතිකරු ධූරයේ හිමි වී තිබෙනවා. ඇන්ජලෝ පෙරේරා නම් පසුගියදා නව වාර්තාවක් බිහි කරමින් එක් තරඟයකදී SSC කණ්ඩායමට එරෙහිව 2.2% වාර්තා කරන්නට සමත් වුණා. ඉනිම දෙකේදී මේ දක්ෂතාව වාර්තා කළ ඉතිහාසයේ දෙවන ක්‍රීඩකයා වන්නේ ඇන්ජලෝ පෙරේරායි. ඒ දක්ෂතාවත් සමග තමයි ඔහු මේ සංචිතයට නම් කර තිබෙන්නේ. පසුගිය කාලවකවානුවේදී දේශීය තරඟ මාලාවන්හි රඟපන්දු යවන්නෙකු ලෙස ඉහළ දක්ෂතා දැක්වූ ලපිත් අඹුල්දෙනියට අවස්ථාව හිමි වී තිබෙනවා මෙවර දකුණු අප්‍රිකානු තරඟාවලියට එක්වන්නට. ඒ අනුව තමයි ඇන්ජලෝ මැතිව් ආබාධවලින් මේ වන විට සම්පූර්ණ සුවය ලබා තිබුණත් ඔහුව ටෙස්ට් තරඟාවලියට නම් කර නැහැ. එක්දින තරඟාවලියට සහ ඉන් අනතුරුව ලෝක කුසලාන තරඟාවලියට ඔහුව ආරක්ෂා කිරීමේ බලාපොරොත්තුවෙන්. ඒ අනුව තමයි විමුත් කරුණාරත්නට වයස අවුරුදු 30යි, මේ වන විට ටෙස්ට් තරඟ 58කට ක්‍රීඩා කර තිබෙනවා. අවස්ථාව හිමි වී තිබෙන්නේ ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවන්නට ශ්‍රී ලංකාව මෙතෙක් දකුණු අප්‍රිකාවේදී කිසිදු ටෙස්ට් ක්‍රිකට් ජයග්‍රහණයක් වාර්තා කර නැහැ. අවසන් වතාවට 2016 තරගාවලියකට සහභාගී වුණා. තරංගාවලිය 3.0 ලෙස උන් පරාජයට පත් වුණා. ඒ අනුව ඉතාමත්ම අභියෝගාත්මක තරංගාවලියක් බව සඳහන් කරන්නට ඕනේ. මානසිකත්වයේ ඉතාමත්ම ඉහළ මට්ටමක තිබිය යුතුයි මේ තරගාවලියේදී. එය මේ නවක ක්‍රීඩකිනුත් අවබෝධ කරගත යුතු තත්වයක පවතිනවා.
හොඳයි රංගන, අපි දැන් ක්‍රිකට් ක්‍රීඩාවෙන් මලල ක්‍රීඩාවට අවධානය යොමු කරන්නේ. පසුගියදා තවත් කනගාටුදායී පුවතක් වාර්තා වුණා. විශේෂයෙන්ම කනිෂ්ඨ මලල ක්‍රීඩකයින් දෙදෙනෙකු තහනම් උත්තේජක ලබාගත් අවස්ථාවක් සම්බන්ධයෙන් වාර්තා වුණා ශ්‍රී ලංකාවේ. මේ සම්බන්ධයෙන් අපි තොරතුරු දැනගන්නට කැමතියි.
වයස අවුරුදු 18ක කෙටිදුර ජාවන ශූරියක වන චෙල්සියා මෙලනි තමයි මදුර මේ ආකාරයෙන් පසුගිය සතියේදී වාර්තා වුණේ තහනම් ශරීර උත්තේජක ලබාගෙන තිබෙන බවට. ඇයගේ මුත්‍රා සාම්පල පරීක්ෂාවක් සිදු කළා. පසුගිය ඔක්තෝබර් මාසයේ පොළොන්නරුවේ පැවැත්වුණු ජාතික මහා ක්‍රීඩා උළෙලින් අනතුරුව එහිදී තමයි මේ වන විට වාර්තාවි තිබෙන්නේ. ඇයගේ මුත්‍රා සාම්පලය තුළ තහනම් උත්තේජක තිබුණු බවට. ඒ වගේම ඇය පසුගිය කාලවකවානුවේදී ජාතික පාසල් තරගාවලියේ ජෝන් තාබට් තරගාවලියේදී ඉහළ දක්ෂතා දැක්වූ ක්‍රීඩිකාවක්. සඳහන් කරන්නට ඕනේ වයස අවුරුදු 18-15 මීටර් 100 ඉසව්වකදී තප්පර 12.27 කින් ඉසව් නිමාවට පත් කරමින් ඉතාමත්ම හොඳ කාලයක් වාර්තා කරන්නටත් චෙල්සියා මෙලනි පසුගියදා සමත් වී තිබුණා. නමුත් ඇයට මේ වන විට කළ හැකි දෙයක් නැහැ. එක්කෝ මේ වරද පිළිගත යුතුයි, නැතිනම් බී සාම්පල පරීක්ෂාවට යා යුතුයි. නමුත් වාර්තා වන ආකාරයට ඇය මේ වරද සිදු කර තිබෙන බව තමයි අපට වාර්තා වන්නේ. අනෙක් කාරණාව තමයි මීටර් 400 ධාවන ශූර කාලිංග කුමාරගේ පසුගිය දා තහනම් උත්තේජක ලබාගත් බවට වරදකරු බවට පත් වුණා. ඔහුට මේ වන විට තරග තහනමක් පනවා තිබෙනවා. එය බොහෝ විට වසර 5ක තරග තහනමක් විය හැකි බව තමයි අපට වාර්තා වන්නේ. මෙහි පිටුපස ඇති කතාව තමයි මදුර මොවුන් දෙදෙනාගේම පෝෂණ වේදියා ලෙස කටයුතු කරන්නේ එක් පුද්ගලෙක්. ඒ අනුව මෙය අහම්බෙන් සිදු වූ කාරණාවක් නොවන බවටත් ඇතැම් මාධ්‍ය වාර්තා පසුගිය දිනවල පළ වුණා. ඒ අනුව මේ සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පැවැත්විය යුතු බවත්, ඒ පාසල් ක්‍රීඩාවටත් තහනම් උත්තේජක මාෆියාව මේ වන විට පැමිණ ඇති බවටත් තොරතුරු වාර්තා වන. ඒ අනුව මෙය අපරාධ වරදක්සේ සලකා නීති සම්පාදනය කළ යුතු බවටත් පසුගිය දිනවල තොරතුරු වාර්තා වන. අපි බලමු ඉදිරියේදී හරින් ප්‍රාන්දු නව ක්‍රීඩා අමාත්‍යවරයා මේ සම්බන්ධයෙන්
අපි දැන් අවධානය යොමු කරන්නේ මේ දිනවල ඔස්ට්‍රේලියාවේ පැවැත්වෙන බිග් බෑෂ් 2020 ක්‍රිකට් තරගාවලිය දෙසටයි. ඊයේ දවසේදී පැවැත්වුණ 52 තරගය හෝබර්ට් හීදී හෝබර්ට් හරිකේන්ස් කණ්ඩායම සහ මෙල්බන් රෙනිගේට්ස් කණ්ඩායම අතර. හෝබර්ට් හරිකේන්ස් කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවර පහරදී කඩුලු 6 ලකුණු 183 ලබාගත්තා තමන්ගේ නියමිත පන්දුවර 20 අවසානයේදී. ඉන් අනතුරුව මෙල්බන් රෙනිගේට්ස් කණ්ඩායම ලබාගත්තේ නියමිත පන්දුවර 20 අවසානයේදී කඩුලු 8 ලකුණු 167 පමණයි. ඒ අනුව ඊයේ පැවති තරගයෙන් මෙල්බන් රෙනිගේට්ස් කණ්ඩායම පරාජය පත් කරමින් හෝබර්ට් හරිකේන්ස් කණ්ඩායම ලකුණු 10 තියුණු ජයක් ලබා ගන්නට සමත් වුණා. අදවසේදී තවත් තරගයක් පැවැත්වෙනවා 53 තරගයේ විදිහට. බ්‍රිස්බන් හීට් කණ්ඩායම සහ මෙල්බන් ස්ටාර්ස් කණ්ඩායම අතර බ්‍රිස්බන් හීදී. ඒ සමගින් අදවසේදී අපි සතිය ක්‍රීඩා විග්‍රහය නිමාවට පත් කරන්න සූදානම් වෙන්නේ. අපි ලබන සතියේ සිකුරාදා නැවතත් හමුවෙමු ගෙවිගිනන සතියේ උණුසුම් ක්‍රීඩා තතුවෙත් සමග.
Hear more stories in your language by visiting sbs.com.au.